അനന്ത കീരസ
අනන්ත ගිරස අදවසේ අපේ වෙන් කිරීම සම්පූර්ණයෙන් ගාමිණි ෆොන්සේක චරිතාපදානය සැබවින්ම ඒ කියන්නේ සජීවී චරිතාපදානය කියලා කොත් නිවැරදි ප්‍රාක්තනය එහි රචක ධර්මජිත් පුණජීව සමග ගත කරන්නේ අපි මෙතෙක් නොවැසූ කාරණා කීපයක් ඔහුගෙන් හෙළිදරව් වුණා. ගාමිණි ෆොන්සේක ගැන පමණක් අවධානය යොමු කරන්නේ මන්ද කියන කාරණාව ඔහු පෞද්ගලිකත්වයට වඩා අපේ ක්ෂේත්‍රයට පොදු න්‍යායක් නොසනම් ලෙජෙන්ඩරි එකක් එහෙම නැත්නම් පුරාවෘත්තයක් බවට පත් වේ ඇති නිසා. ඉතින් එහි ඒ පුරාවෘත්තය සැබවින්ම ග්‍රන්ථාරූඪ කොට තිබෙන්නේ ධර්මජිත් පුණජීව කියන එක කිව යුතුයි. ඔබ පෙළගෙන ඉන්න පිටුවක් 1971 වැලි කතර සම්බන්ධයෙන්. ඒ පිළිබඳව මම හිතන විශේෂ දෙයක් අපිට කිව හැකියි. අපි නොදත්.
ඔව්. දැන් ඇත්තටම දැන් නළු කලාව ලෝක මට්ටමින් අපි සලකලා බැලුවොත් එහෙම අපි ආසන්න වශයෙන් ඉන්දියාව ගමු. ඉන්දියාවේ දැන් ෂාරුක් ඛාන් වගේ නළුවෙක් ඔහු මෑතකදී රේටිංග්ස් වලදී ඔහු අඳුනගත්ත ලෝකේම ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්වේ දෙවනියා. දැන් කොහොමද මෙහෙම වෙන්නේ නළුවෙක්? දැන් අපේ රටට මේක ආදේශ කළ බැලුවොත් මේක නිකන් හරි විහිළු කීමක් බවට පත් වෙනවා. ඇයි? අපිට එහෙම කල්ට් එකක් නැහැ. අපේ මේ ඇක්ටිං කියන සබ්ජෙක්ට් එකට අදාළ සංස්කෘතියක් හැදිලා නැහැ. හැමතිස්සෙම නළුවා කියන කෙනා මේ නිකන් අර පරණ தත්ත්වයට බැහැලා තියෙනවා. ගාමිණි ෆොන්සේකම කිව්වා මේ හදලා දීපු එකත් නැති කරගෙන තියෙන දේ. එතුමා මැදිහත් වෙලා කරපු ඒවා ඔක්කොම නැති කරගෙන ආපහු නිකම්ම නිකන් ඔලුවක් නැති කඳ බඩ විතරක් තියෙන සියලු අංගෝපාංග තියෙනවා. ඒ කියන්නේ බාහිර අංගෝපාංග ෂර්ට් කලිසන් සපත්තු සෙලිවුල යාන වාහන ඒ ඔක්කොම තියෙනවා. දවස් පඩි ලබනවා. සෙට් එකෙත් ඒ කියන්නේ ෂූට් එකෙත් සෙලිවුල පාවිච්චි කරනවා. මේ වගේ ඔලුවක් නැති එහෙම විකාර රූපී චරිතයක් බවට පත් වෙලා තියෙනවා නළු නිළියෝ. ඊට අමතරව එතනින් එහාටත් ගියාම ඩිරෙක්ටර්ස්ලාගේ අතේ ප්‍රොඩියුසර්ස්ලාගේ ඇමතිවරුන්ගේ අතේ මාරු වෙන නිළියෝ චැනල්ස් වලට මේ එපිසෝඩ් එක දාගන්න ඕන. ඒ වගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔවුන් වෛශ්‍යාවන් බවට පත් වෙලා ඉන්නවා. ඒකේ මේ
සමහර
අය හරිම හාස්‍යජනක දේ තමයි මේ සූරාකෑම අවසානයේදී ඔවුන් විසින් සූරාකන සත්ව කොට්ටාසයක් බවට පත් වෙලා තියෙනවා. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. දැන් නළුවා ලෝක මට්ටමට ගියහම අද ෂාරුක් ඛාන් අවුරුද්දට එකක් හෝ දෙකක් වගේ චිත්‍රපටයක් රඟපාන්නේ. ඒ චිත්‍රපටියට වර්ල්ඩ් වයිඩ් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔහු රඟපානකොට ඒක රටවල් අවම වශයෙන් 50කට එහා මිලදී අරගෙන තිරගත කරනවා. මොකද්ද භාෂාව? ඉංග්‍රීසිද? නැහ හින්දි. එතකොට එහෙම යන්න පුළුවන් ලොකු කර්මාන්තයක් වෙළඳපළක්. මේ සීළු දේවල් තියෙන සංස්කෘතීන් හුවමාරු කරගත හැකි විෂයක්. මේකෙදි ෂාරුක් ඛාන් තමුන් රඟපාන එක චිත්‍රපටිය හෝ දෙක අවුරුද්දකට තමුන්ගේ වෘත්තිය මිල කරන්නේ කොහොමද? ඔහු මිල කරන්නේ තමුන්ට ලබන පඩියක් හැටියට නෙමෙයි, කිසියම් ප්‍රතිශතයක්. ඒ කියන්නේ චිත්‍රපටිය උපයන සමස්ත මුදල් ප්‍රමාණයෙන් ඒ තිරගත කරන කාලයේ පුරාවටම ඔහුට ඒ ප්‍රතිශතය ලැබෙනවා. ඒක මහ සුවිශාල ධනයක්. ඒකෙන් ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත අපි කල්පනා කරමු ෂාරුක් ෆේලිය වුණා. එහෙනම් ඒකේ ඩැමේජ් එකත් එකම තමයි.
ඔව්.
එතකොට ෂාරුක් නම්බර් 1 ලෙවල් එකට ඒ රේටින් එක තියාගෙන ඉන්නේ කොහොමද? ඔහුගේ දක්ෂතාවය, ඔහුගේ තියෙන කුසලතාවය. එතකොට මේක ෂාරුක් කරන්නේ කොයි අවුරුද්දේද? ඒක තමයි මෙතන ෆොන්සේකට සාපේක්ෂව මේ කතා කරනකොට අපිට වැදගත් වෙන ප්‍රශ්නය. දැන් ෂාරුක් මේ කතන්දරයට එන්නේ අපි හිතමු මීට අවුරුදු 3-4කට
පෙරාතු
තමයි ඔහුගේ ඔහු ලෝකේ අංක එක බවට පත් වෙන කාලෙදී තමයි ඔහුට මේ වගේ ඩිමාන්ඩ් එකක් කරන්න පුළුවන්. දැන් ලංකාවේ කවුරුත් දන්නේ 1971 ගාමිණි ෆොන්සේකා මේ ප්‍රතිශතය පර්සන්ටේජ් එකකට ඇඩ් කරන්න පටන් ගන්නවා. අපි දන්නේ ගාමිණි ෆොන්සේකා ඉහළ මිලක් අය කරන එක පමණයි. නමුත් මේ විදිහ පර්සන්ටේජ් එකකට ඇඩ් කරලා තියෙනවා කියලා අපි දන්නේ තාම. වැලි කතර කියන චිත්‍රපටියේ ඩී.බී. නිහල්සිංහ සූරින් අධ්‍යක්ෂණය කරපු මේ මහා නළුවා එකඟත්වය පළ කරනවා තවත් එවැනිම මහා නළුවෙක් බිහිවෙන්න නියමිතව තියෙනවා. ඒ තමයි ජෝවා බේවික්‍රම. නිහාල් සිංහ කියන ඩිරෙක්ටර්ට ඕන වෙනවා මේ නළුවෝ දෙන්නම එකතු කරලා චිත්‍රපටිය හදන්න. ඉතින් ඒක එසේම එසේ ලේසි කර්තව්‍යකුත් වෙන්නේ ඔවුන් දෙදෙනා එකතු කිරීම කියන කාරණය. කොහොම හරි නිහාල් සිංහ කියන අධ්‍යක්ෂවරයා ගාමිණීව කැමති කරගෙන ඔහුගෙන් අහනවා, මිස්ටර් ෆොන්සේකා, ඔබේ ගාන කීයද? ඔහු එක්වරම පිළිතුරු දෙන්නේ නැහැ. හරි හරි, අපි වැඩේ කරමු. ඔහු කියන්නේ එපමණයි. මැද හරියේදී ගිවිසුම් අත්සන් කරන කාරණයට එනකොට මිස්ටර් නිහාල් සිංහ අහනවා, ගාමිණී, මට මේකට පිළිතුරක් අවශ්‍යයි. පැහැදිලිව කියන්න, ඔබේ අය කිරීම කොපමණද? ගාමිණී එතනදී ඉදිරිපත් කරන මේ ප්‍රතිශතය කතාව, ඔබේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන විදිහට මට ගෙවන්න. එතකොට ඔබට එයින් වටහා ගන්න පුළුවන් මේ නළුවා තමුන්ගේ කුසලතාවය සහ අභිමානය සහ වෘත්තිය කොයි මට්ටමට ගෙනල්ලා තියෙනවද, ඒ ගෙනල්ලා තියෙන කොයි කාලෙද. මේක තමයි අපි සැලකා බලන්න ඕනේ මූලික කාරණේ. 70 දශකයේ මුල් භාගයේ, කියන්නේ 71 වර්ෂයේ තමයි වැලිගතර කියන චිත්‍රපටිය තිරගත වෙන්නේ. ඒ කියන්නේ තව ඊට අවුරුදු දෙකකටවත් කලින් මේ ප්‍රොඩක්ෂන් එක පටන් ගන්න ඇත්ත. එතකොට මේ චිත්‍රපටිය තිරගත වෙනවා ගාමිණී පොන්සේකා රංගපාල. ඔබ හිතන්නේ මේ ප්‍රතිශතය කොච්චර කාලයක් ගෙව්වද? ඊළඟට තියෙන ප්‍රශ්නේ අපි අහන්න ඕනේ ඩිරෙක්ටර්ගෙන්. ඒ කියන්නේ මේ නළුවා කොච්චර කාලයක් මේ මුදල අය කරාද? ඩිරෙක්ට පිළිතුරු දෙනවා, 80ේ මැද භාගයේ දක්වා. ඔබ කල්පනා කරන්න, දශකයක් එකහමාරක් තිස්සේ වැලිකතර කියන චිත්‍රපටිය තිරගත වෙලා තියෙනවා. ඒක බලලා තියෙනවා, එයින් මුදල් ලැබිලා තියෙනවා, එයින් ඔහුට ඒ ප්‍රසන්ටේජ් එක ගෙවලා තියෙනවා. එහෙනම් ඊළඟට ඔබ අහන්න ඕනේ, වට් ඉස් ද පර්සන්ටේජ්? කීයක් ගෙව්වද ප්‍රතිශතේ? ඩිරෙක්ට පිළිතුරු දෙනවා, 15%. ඔබ කල්පනා කරන්න, සමස්ත ආයෝජනයෙන් ප්‍රධාන නළුවට උපයන හැම ටිකට් එකකින්ම රුපියලක් නම් 15%, 100ක් නම් ₹15 ගෙවලා තියෙනවා. එහෙනම් අපි මෙතන සලකලා බලන්න ඕනේ මේ නළුවා නළුකම ගැන හිතලා තියෙන විදිය, නළු කලාව, නළු රැකියාව, ඒ රැකියාවේ තියෙන විස්මිත ගුණය කොයි තරම්නම් හිතලා තියෙනවද? ඒ සඳහා ඔහුගේ කැපවීම, ඒ කියන්නේ අපි හිතමු ගාමිණී වංශක නෙමෙයි වෙන කවුරු වුණත් වැඩේ සෞත්තුට කෙරුවොත් සෞත්තුයිනේ. එතකොට 15% නෙමෙයි මුකුත් හම්බෙන්නේ. නමුත් අපි හොඳටම දන්නවා දශක 5ක් අකණ්ඩව මේ නළුවා අපේ රටේ අපේ ජනහිත තුල, ජනහිත సంతාණය තුල පැහැදිලි සංස්කෘතික බලපෑමක් ඇති කළා. පෙම්වතා, දුෂ්ටයා, සල්ලාලයා, රදලයා, ගෝත්‍රික නායකයා,
වීරයා,
ක්‍රිස්තියානි පූජකවරයා, මේක මේවා අතිසියුම් සමාජ විද්‍යාත්මක කාරණා. හැම සමාජ සංස්ථාවකම මම මුල් බැහැගත් චරිතයක් මම නියෝජනය කරනවා. මම මේ රටේ සමස්ත පුරවැසියාගේ ජන సంతාණය, සරුංගලේ නඩරාජා. මෙතන තමයි ඔහු දේවත්වයට පත්විය හැකි නියම නළුවෙක් බවට පත් වෙන්නේ. අදත් අපි කාගෙන් හරි ඡන්දයක් තියලා බැලුවොත් මේ රටේ ජනවර්ගික අර්බුදය සම්බන්ධයෙන් කෙරුණු ප්‍රශස්තම කෘතිය මොකද්ද සිනමාවේ කියලා ඇහුවොත් විදග්ධව පිළිතුරු දේවි සරුංගලේ චිත්‍රපටය කියන එක. ඒ තරම් ඒ කෘතියට අවංකයි ඒකේ වැඩ කරපු හැම කෙනෙක්ම. එතකොට 56 දී මේ නළුවා දකිනවා මේ ජනවර්ග අතර අවුලක් ඇති වෙනවා. ඒ අවුල ඇති කරන්නේ දේශපාලකයා. ඒ දේශපාලකයා ඇති කරන අවුල තව ඉදිරියට ගලාගෙන යනවා. දේශපාලකයාගේ බලතණ්හාවට මේ ජනවර්ග අවුලවල අපි අතර තියෙන සමාදානය නැති කරනවා. එහෙනම් කලාකරුවෙක් හැටියට මම කළ යුත්තේ එවැනි ස්මාරකයක් සිනමා කෘතියකින් මම කරන්න ඕනේ. ඔහුගේ කතා සංකල්පයට ධර්මසිරි ගමගේ කියන කලාශිල්පියා ස්ක්‍රිප්ට් එකක් කළා. සුනිල් ආරියරත්න කියන මහාචාර්යතුමාව අධ්‍යක්ෂණයට අරගෙන තවත් සෑහෙන පිරිසක් මේකට දායක කරගෙන ඔහු ඒ කලාකෘතිය නිෂ්පාදනය කරනවා. මම හිතන්නේ ඒ යුගයේදී ගාමිණී ෆොන්සේකාම කියන ආකාරයට මේ කෘතියට පහර ගැහුවා, මේ කෘතිය වාරණය කළා, මේ කෘතිය කෑලි ජවනික මස් කරලා කපලා දැම්ම, එහෙම කරපු එකක් තමයි අපිට රිලීස් කරන්න දුන්නේ. නමුත් 83 කලබල ඇති වුණාට පස්සේ පාලකයා රජයන් ජාතික රූපවාහිනිය අර මේ කෘතිය 3-4-5 වතාවක් විකාශය කරනවා. කල්පනා කරලා බලන්න.
ඔව්, අපි චිත්‍රපටයේ ගීතයක් හම්මු. එය රචනා කළ තිබුණෙත් ගාමිණී ෆොන්සේකාමයි. පණ්ඩිත අමරදේවයන් සහ නන්දා මාලිනී ගායනා කරන්න වික්‍රත්නායකයන් සංගීතවත් කරන්න. ඒ ගීතයත් සංවත්සර උළෙලේදී අපි දුටුව පැහැදිලිවම අපි වින්දා නන්දා මාලිනී සහ අමරදේවයන් මම හිතන්නේ ඒ පටිගත කළාට පස්සේ නැවත එකට එකතු වී ගායනා කරපු අවස්ථාවක් අපි මේ ප්‍රාග්ධානය පොත පිළිබඳව ගාමිණී ෆොන්සේකා සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ මේ පණ්ඩිත අමරදේවයන් සහ නන්දා මාලිනී ගාමිණී ෆොන්සේකා විසින් රචනා කරපු ගීතයක්.
බම්මරිඳු බම්මරිඳු කුමට වඩින්නේ
වනමල් කකුලිය සොයා වඩින්නේ
වනමල් කකුලිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ සැඟවුණු රස මදිලා කුඩ ගාවා
පෙමිමක රන්ගය මුළුවත නාවා
බමර කුසුම් හදවත් යුගයාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා
අම්මලකට මකරන්දය
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප එම එමලින් මල් පලවේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා බම්මරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලක් ගස නැහැ පල දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වෙන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ